තමන්තා චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා තද්ධම්මං මුනි රාජස්ස සනන්තු සග්ග මොක්ඛදං ධම්මත්ථවන කාලෝ අයං භදන්තා ධම්මත්ථවන කාලෝ අයං භදන්තා ධම්මත්ථවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතං දුබතෝ වුට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානං සෝතාපට්ටි මග්ගක්ඛනේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි මිච්ඡාදිත්තියා මුත්තාති තදන වත්තක කිලේසේ හිත කන්දේහිත උත්තාති බහිද්ධාච සම්පනිමින්තේහි මුත්තාති තේන උච්චති දභත වුත්තාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥානන්ති පින්වත්නි අද පොයදා ධර්මදේශනාව වශයෙන් මාර්ග ඥානේ පිළිබඳව විස්තරයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකයා තමයි දම්සෙනෙබි සැරියුත් මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නොයෙක් අවස්ථාවල සැරියුත් මහරහතන් වහන්සේ තමන් හා සමතත්වයේ තියලා දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මචක්‍රයේ පවත්තනම සරියුත් මහරහතන් වහන්සේ අනුචක්‍රයේ පවත්තන. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කළ ධර්ම රාශියක් ත්‍රිපිටකයට ඇතුළත් වෙලා තිබෙනම දීඝනිකාය සම්ප්‍රසාදනීය සූත්‍රය, සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය, මජ්ක්‍ධිමනිකාය සම්මාදිට්ඨි සූත්‍රය, සත්‍යභංග සූත්‍රය ආදී විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ වදාළ ධර්ම එක්රස් කොට වෙන්ම පවත්වාගෙන යන තබලා තියෙන ප්‍රතිසම්බිදා මාර්ගය කියලා වෙනම පොතක් තියෙනවා. ඒ ප්‍රතිසම්බිදා මාර්ගයේ ඉතා ගැඹුරු ධර්ම තමයි විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ඥාන 73ක් ප්‍රධාන කොට ගැඹුරු ධර්ම රාශියක් ඒ ප්‍රතිසම්බිදා මාර්ගය කියන පොතේ සඳහන් වෙනවා. අන්න එයින් ගත්ත කොටසක් තමයි මාතෘකා වශයෙන් තබා ගත්තේ. කතං දුබත වුට්ඨාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. දෙපැත්තකින් නැගී සිටින සිත කෙලසුන්ගෙන් විවෘත වෙන ප්‍රඥාව නම් වූ මාර්ග ඥානේ කුමක්ද? මේ විදියට ප්‍රශ්නේ නඟලා ඊළඟට දේශනා කරනවා සෝතාපට්ටි මග්ගක්ඛනේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨියා බුද්ධාති. සෝවාන් මාර්ගක්ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්මයක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියෙන් නැගී සිටිනවා. ඒ නැගී සිටිනවා කියන එකේ අර්ථය ප්‍රහාණය වෙනවා කියන එකයි. සෝවාන් මාර්ගක්ෂණයෙහි දර්ශනාර්ථයෙන් සම්මයක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා කියනකොට ඒ පමණක් නෙවෙයි. තව බොහෝ කෙලෙස් ඒ අවස්ථාවේදී ප්‍රහාණය වෙනවා. දිට්ඨානුසය, විචිකිච්ඡානුසය කියන මේ අනුසයන් ප්‍රධාන කොට ඇති කෙලෙස් රාශියක් ඒ අවස්ථාවේදී ප්‍රහාණයටපත් වෙනවා. මෙතන මදාලේ මාර්ගක්ෂණයේ දර්ශනාර්ථයෙන් සම්මයක් දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටියෙන් නැගී හිටිනා මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. යම් අවස්ථාවක සෝවාන් මාර්ග ඥානයක් පහළ වුණා නම් මේ ලෝකේ යම්තරම් වැරදි දෘෂ්ටි තියෙනමන බුදුරජාණන් වහන්සේ වදාළ දේශයට මිත්‍යා දෘෂ්ටි ආදී සේරම ප්‍රහාණය වෙලා යනවා. නැගී සිටිනවා කියන්නේ ඒකයි. ඒ විතරක් නෙවෙයි. තදනුමත්තක කිලේසේ හිත ඛණ්ඩේ හිත වුට්ටාති. ඒ මිත්‍යා දෘෂ්ටියට අනුගත වූ කෙලෙස්වලිනුත් ස්කන්ධයන්ගෙනුත් නැගී සිටිනවා. මිත්‍යා දෘෂ්ටිය හා එකට යෙදෙන උපනිශ්‍රේවතයෙන් මිත්‍යා දෘෂ්ටිය ඇති වෙනකොට ඒ එක්කම ඇතිවෙන කෙලෙස් තියෙනවා. එයා මිත්‍යා දෘෂ්ටිය නිසා ඒක අසුර කරගෙන ඒකේ ආධාරයෙන් තමයි පහළ වෙන්නේ. ඒත් මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කළාම තදනුවර්ථක කිලේස කියන ඒ මිත්‍යා දෘෂ්ටියේ අසුරු කළා වූ ඒ නිසා පහළ වෙන්නා වූ සේරම කිලේස ධර්මයෙන්ුත් ප්‍රහාණය වෙලා. ඛණ්ඩේ හිත බුට්ටාති. ස්කන්ධයන්ගෙනුත් නැගී සිටිනවා ස්කන්ධයෙන්ුත් ප්‍රහාණය කර. මෙතන ස්කන්ධයන්ගෙන් නැගී සිටිනවා කියනකොට පුංචි ගැටලුවක් වගේ පේන්නට පුළුවන්. ස්කන්ධයන්ගෙන් නැගී සිටිනවා කියන එකේ තේරුම පංච උපාදානස්කන්ධයන් ප්‍රහාණය කරනවා. ඒ ගැන ඩිංගක් හිතන්නට ඕනේ. කොහොමද පංච උපාදානස්කන්ධයන් ප්‍රහාණය කරන්නේ? මේ උපමාව ගැන ඩිංගක් බලන්න. අප හිතමු තරුණ අඹ ගහක් තියෙනවා. දැන් මේ අඹ ගහේ ගෙඩි හැදෙන්න ආසන්නයි. ලබන වාරේ හෝ ගෙඩි හැදෙනවා. යම් කෙනෙක් මේ අඹ ගහ උද්දුරලා කෑලි වලට කපලා බේලලා පුළුස්සලා දමනවා. එතකොට මේ අඹ ගහෙන් කවදාවත් ගෙඩි හැදෙන්නේ නැහැ. හැබැයි මේ අඹ ගහ තිබුණා නම් ගෙඩි හැදෙනවා. ඒ අඹ ගහ උද්දුරලා බේලලා හිටන් පුළුස්සලා දැම්මහම ඒ අඹ ගහෙන් අනාගතයේ හැදෙන්නට තියෙන සේරම ගෙඩි ඵල විනාශ කළා වෙනවා. දැන් ඒව නැහැ. නමුත් අනාගතයේ හැදෙනවා. ඒ ඵල දැරීමේ හේතුව සම්පූර්ණයෙන් විනාශ කළා ගහ විනාශ කිරීම. ඒ වගේ මේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රධාන කොට ඇති ක්ලේශ ධර්මයන් නිසා කුසල කුලයන් සිදු කිරීමෙන් අනාගතයේදී විපාක වශයෙන් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා. කර්ම වලට කර්ම ශක්තියෙන් පංච උපාදානස්කන්ධ පහළ වෙනමනේ. එතකොට අර අඹගහ විනාශ කළාම අනාගතයේදී අඹගහෙන් හැදෙන්න තියෙන ගෙඩි සේරම විනාශ කළා වෙනවා. එතකොට අනාගතයේදී විපාක පංච උපාදානස්කන්ධ පහළ වෙන්න තියෙන හේතුව මිත්‍යා දෘෂ්ටියේ ප්‍රධාන කොට ඇති කෙලෙස්. ඒව ප්‍රහාණය කළාම අනාගතයේ පහළ වෙන සේරම, ඒ වෙනුවෙන් පහළ වෙන සේරම පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කළා. ස්කන්ධයන්ගෙන් නැගී හිටිනවා කියන්නේ ඒකයි. ඒක ලෙහෙසියෙන් තේරුම් ගන්නට පුළුවන්. දැන් සෝවාන් පුජ්‍යල අන්තිම වශයෙන් කාමලෝක ජාති 7යි උපදින. එතනින් එහාට කොහොමටවත්ම උපදින්නේ නැහැ කාමලෝකේ. ඒකට සසර සැරිසරුවා නම් ජාති 7කින් එහා පැත්තේ විපාක වශයෙන් පහළ වෙන සේරම පංච උපාදානස්කන්ධේ සෝවාන් පුජ්‍යලය ප්‍රහාණය කළා. එම පහළ වීමට තියෙන හේතු නැති කළාම, අර අඹගහ නැති කළාම අඹගහේ ඵල දරන්නේ නැතුව වගේ අනාගතයේදී පහළ වෙන පංච උපාදානස්කන්ධ වලට හේතුව මේ කෙලෙස්. මිත්‍යා දෘෂ්ටි ආදී කෙලස් ප්‍රහාණය කළාම සෝවාන් කුජ්ජලයා ජාති හතකින් එහා පහළ වෙන සියලු පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කළා. ස්කන්ධයන්ගෙන් නැගී හිටිනවා කියලා මදාලේ එක. බහිද්ධාජ සම්බ නිමිත්තේහි වට්ටාති. බාහිර සියලු අරමුණු, නිමිති කියන්නේ මෙතන අරමුණු වලට, සියලු අරමුණු වලිනුත් නැගී සිටිනවා. ඒ සියලු අරමුණු වලින් නැගී සිටිනවා කියන්නේ අරමුණු නිසා යම් කෙලෙස් ප්‍රමාණයක් පහළ වෙනවා නම් ඒවත් නැති වෙනවා. ඔක්කොම නෙමේ හැබැයි. මිත්‍යා දෘෂ්ටිය ඇසුරු කිරීමෙන් ඇති වෙන සේරම බාහිර අරමුණු වලින් යුක්ත වෙන කෙලෙස් ඔක්කොම ප්‍රහාණය වෙනවා. අස්කන්නාසාදී ඉන්ද්‍රයන්ට රූප ශබ්දාදී අරමුණු හමු වුනහම ඒ අනුව කෙලෙස් ඇති වෙනවා. එකට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරලා තියෙනකොට ඒ මිත්‍යා දෘෂ්ටිය නිසා යම් කෙලෙස් ප්‍රමාණයක් පහළ වෙනම නම් ඒව පහළ වෙන්නේ නැහැ. ඒකයි මේ බාහිර සියලු නිමිති වලිනුත් නැගී සිටිනවා කියලා දේශනා. තේන උච්චති දුබත වට්ටාන විවට්ටනේ පඤ්ඤා මග්ගේ ඥාන. ඒ නිසා දෙපැත්තකින් නැගී සිටින සිත කෙලෙසුන්ගෙන් මිදී විවෘත වෙන ප්‍රඥාව නම් වූ මේ මාර්ග ඥානේ මෙන්න මේකයි කියලා උන්වහන්සේ දේශනා කරනවා. මෙතෙන්දී අපි තව ටිකක් සිටිය යුතු, තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳවයි මෙතෙන්දී මුලින්ම වදාලේ. මේ දේශනාවේ ඉදිරියට සම්‍යක් සංකල්පාදී ඉතිරි අංගාටත් මේ විදියටම දේශනා කරන්න තියෙනවා. මුලින්ම දේශනා කළේ සම්‍යක් දෘෂ්ටිය. මේ සම්‍යක් දෘෂ්ටිය කියනකොට මේ බුද්ධ ශාසනයේ ප්‍රධානම එක කියලා කියන්න පුළුවන්. ඒ සම්‍යක් දෘෂ්ටිය නිසා තමයි මේ බුද්ධ ශාසනයේ සියලු කටයුතු කරන්නේ ශ්‍රාවක. ඒ ගැන බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා, දේමේ භික්ඛවේ පච්චයා සම්මාදිට්ඨියා උප්පාදාය කතමේ දේ පරතෝච භෝතෝ යෝනිසෝච මනසිකාරෝ. මහණෙනි සම්මයක් දෘෂ්ටියේ පහළ වීමට ප්‍රත්‍ය දෙකක් හේතු දෙකක් තියෙනවා. මොනවද හේතු දෙක? පරතෝච භෝසෝ පිටතින් ධර්මශ්‍රවණේ කිරීම යෝනිසෝච මනසිකාරය යෝනිසෝ මනසිකාරේ යෙදී. මෙතන ප්‍රත්‍ය දෙකයි පරසෝ භෝත ප්‍රත්‍යයයි යෝනිසෝ මනසිකාර ප්‍රත්‍යයයි කියලා. පරතෝ භෝසේ කියන්නේ නිවන් මඟට අවශ්‍ය කරන ප්‍රතිපදාවට අවශ්‍ය වෙන ධර්ම අසන්නට ලැබෙන. යෝනිසෝ මනසිකාරය කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම. ඒ ගැන තව ඩිංගක් ඉදිරියේදී විස්තර කර දීමට බලාපොරොත්තු වෙනම ඒ සම්මයක් දෘෂ්ටිය පහළ වීමට අවශ්‍ය වෙන පරසෝගත ප්‍රත්‍ය යෝනිසෝ මනසිකාරය කියන මේ දෙක ශ්‍රාවකයන් හැමදෙනාටම අවශ්‍ය වෙන. ප්‍රඥාවෙන් අග්‍ර වූ සරියුත් මහ රහතන් වහන්සේට පවා සම්මයක් දෘෂ්ටිය පහළ කර ගැනීමට ඔය අංග දෙක අවශ්‍ය කරනවා. උන්වහන්සේත් අස්සජි මහ තෙරුන් වහන්සේගෙන් බණ අහලා තමයි සෝවාන් වුණේ. ලෝතර බුදුරජාණන් වහන්සේටත් පසේ බුදුරජාණන් වහන්සේටත් මේ පරතෝගෝසප්‍රත්‍ය අවශ්‍ය වෙන්නේ නැහැ. උන්වහන්සේලා ස්වශක්තියෙන්ම තමන් වහන්සේලාම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරනවා යෝනිසෝ මනසිකාරයේ යෙදෙන. ශ්‍රාවකයන්ට හැමදෙනාටම මේ ප්‍රත්‍ය දෙක අවශ්‍ය වෙනවා. මෙතන මේ යෝනිසෝ මනසිකාරයේ කියන එක ඉතා ප්‍රධාන එකක්. ඒකේ අනෙක් පැත්ත තියෙනම අයෝනිසෝ මනසිකාරය කියන. යෝනිසෝ මනසිකාරයයි අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාර මූලකංච වට්ටා. මේ සසර පැවැත්ම කෙලවරක් නැති කාලයක් මුළුල්ලෙහි සසර දුවැවිදීම යාම ඒකට මුල් වෙන්නේ පදනම වෙන්නේ අයෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාර මූලකංච විවට්ටා. විවට්ට කියන්නේ මේ සසර ගමන නැවතීම. ඒකට මුල් වෙන්නේ පදනම වෙන්නේ යෝනිසෝ මනසිකාරය. කොහොමද ඒක කෙරෙන්නේ? අටුවාවේ මෙහෙම විස්තර කරනව. කතං අයෝනිසෝ මනසිකාරෝ හි වඩ්ඩමානෝ දේ ධම්මේ පරිපූර්යේති අවිජ්ජංච භවතන්නත. අයෝනිසෝ මනසිකාරයේ වැඩීමෙන් ධර්ම දෙකක් වැඩෙනවා. මොනවද? අවිද්‍යාවයි භවතණ්හාවයි කියන දෙක. දැන් මෙතෙන්දී අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද කියලා ඩිංගක් තේරුම් කරලා දෙන්නවා. අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. මොකද්ද මේ නුවණින් මෙනෙහි කිරීම කියන්නේ? ප්‍රතඥයා මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ. ඒකයි ප්‍රධානම නිමිත්ත අරමුණ. පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් ගන්නව කල්පනා කරනව මෙනෙහි කරනවා කියන්නේ ඒක. පංච උපාදානස්කන්ධය නিত্য සුඛ සුභ ආත්ම වශයෙන් මේක බොහොම සැපවත් එකක් බොහොම ආස්වාදනීය එකක් කියලා අරගන්න. අන්න එහෙම ගන්න කල්පනාවට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කරන. ඥානවන්තය මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා තේරුම් ගන්න. ඒකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. එතකොට මෙතන මේ අයෝනිසෝ මානසිකාරයේ වැඩිමෙන් ධර්ම දෙකක් වැඩෙනවා. මොනවාද වැඩෙන ධර්ම දෙක? අවිද්‍යාවයි භව තණ්හාවයි. අවිද්‍යාව වැඩුණහම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මේ පිළිවෙලට ජරා මරණ ආදී අප්‍රමාණ දුක්ඛන්දරාවක් හේතනත්තාට අයිති තණ්හා වඩුණාම තණ්හාපත්‍ය උපාදානං කියන මේ පිළිවෙලටත් ජරා මරණ ආදී අප්‍රමාණ දුක්ඛන්දරාවක් අයිති වෙනවා. මේ විදිහට ජරා මරණ ආදී සියලු දුක් වලට මුල වෙන්නේ අවිද්‍යාවයි භව තණ්හාවයි කියන දෙක. ඒක වැඩෙනවා අයනසෝ මානසිකාරය. ඒ නිසා අවයනස මානසිකාරයේ කියන එක මේ භව ගමනට බෙහෙවින්ම උපකාර කරන ධර්මයක්. අයනස මානසිකාරය නිසා තමයි දිගටම භවයේ මේ ගමන් කරන්නේ. යෝනස මානසිකාරයේ මේ භව ගමන නැවතීමට හේතු වෙන එක. යෝනිසෝ මනසිකාරෝ වඩ්ඩමානෝ සම්මාදිට්ඨි ප්‍රමුඛං අට්ඨංගිකං මග්ගං පරිපූර්යේති. යෝනිසෝ මනසිකාරේ වඩුණහම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක වැඩෙනවා. සම්මාදිට්ඨිය ප්‍රධාන කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. ඒක තමයි විද්‍යාව කියන්නේ. විද්‍යුප්පාද අවිද්‍යා නිරෝධ. විද්‍යාව පහළ වීමෙන් අවිද්‍යාව නිරෝධ වෙනවා. කොට අවිද්‍යාව නිරෝධ වීමෙන් සංස්කාර නිරෝධ වෙනවා. මේ පිළිවෙලට ගිහිල්ලා හිටන් මේ සසර ගමන කෙටි වෙන නවතින කාරණේ තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරයේ බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන එක. එතකොට යෝනිසෝ මනසිකාරයේ දීමෙන් සසර ගමන කෙටි වෙනව නවතිනම අයෝනිසෝ මනසිකාරයේ දීමෙන් සසර ගමන දික් වෙනවා. අපට දකින්නට ලැබෙන සාමාන්‍ය ජනයා මේ පංච උපාදානස්කන්ධයේ පිළිබඳව විපරීත කල්පනාවක් විවිධාකාරයෙන් ඒක ආස්වාදනීය එකක් හැටියට හැඩවැඩ ගන්වන ලස්සන කරලා විවිධ මොහොතර මවල විවිධ විලාසිතා මවල බොහොම ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනවා. මේක තමයි මේ අයෝනිසෝ මානසිකාරය. ඒ අයෝනිසෝ මානසිකාරයේ යෙදීමෙන් භවගමන දික් වෙනවා. යෝනිසෝ මානසිකාරයේ යෙදීමෙන් භවගමන කෙටි වෙනවා. ඊළඟට මේ සම්‍යක් දෘෂ්ටියේ පිළිබඳව තව ඩිංගක් තේරුම් ගන්නට ඕන. මේ සම්‍යක් දෘෂ්ටියේ විවිධ ප්‍රභේද තියෙනවා. කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය, විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය, මාර්ග සම්‍යක් දෘෂ්ටිය කියලා මේ ප්‍රධාන තුනක් තියෙනවා. කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය කියන්නේ කර්මයක් කර්ම විපාකයක් විශ්වාස කිරීමේ නුවණ. මේ කම්මස්සගත සම්‍යක් දෘෂ්ටිය නිසා තමයි බෞද්ධයෝ හැමදෙනාම දම්පහන් දෙන්නේ, පින් දහම් කරන්නේ, පරිත්‍යාග කරන්නේ, නොයෙක් කුසල ධර්මයන් කරන්නේ. කුසල කුසලයන්ට විපාක තියනවා කියන විශ්වාසය ඒ නුවණ. මේක මේ බුද්ධ ශාසනයේ මුල්ම පදනම. මෙතන ඉඳලා තමයි ඉදිරියට යන්න තියෙන්නේ. කම්මස්සකට සම්‍යක් දෘෂ්ටිය කුසල කුසලයන්ගේ විපාක විශ්වාස කිරීමේ නුවණ හේතු කොටගෙන තුනුරුවන් සරණ යනවා පන්සිල් ගන්නවා අටසිල් ගන්නවා දසසිල් ගන්නවා සීල භාවනා කටයුතු කරන නොයෙක් පුද පූජා පවත්වනම විවිධාකාර කුසල ධර්මයන් සිද්ධ කරනම මේ බුද්ධ ශාසනේ මහණ වෙනවා භාවනා කළා මාර්ගඵල ලබනම මේ ඔක්කොටම මුල්ම කාරණේ උනේ කම්මස්සකතා සම්‍යක්ති කර්ම විපාක විශ්වාස කිරීමේ නුවණ කියන දෙවෙනි එක විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය සමාධි විදර්ශනා භාවනා කරනකොට තම ජීවිතයේ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඇතිව කොහොමද ඒක ඇති වෙන්නේ මේ ජීවිතයේ පිළිබඳව පංච උපාදානස්කන්ධයේ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් මෙනෙහි කරනවා භාවනා කරනවා ඒ අනිත්‍ය ආදී ලක්ෂණ වැටහෙනවා ජීවිතයේ අනිත්‍ය බව තේරුම් ගන්නවා. අන්න එහෙම තේරුම් ගන්න නුවණ තමයි විදර්ශනා සම්‍යක් දෘෂ්ටිය කියන්නේ. එහෙම භාවනා මාර්ගයේ ගමන් කරලා ඉදිරියට ගිහිල්ලා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ අන්තිම කෙළවර මුඨානගාමිනී විපස්සනා කියන තැනට පැමිණිලා එතනින් ලෞකික පැත්තෙන් මිදෙන ලෝකෝත්තර මාර්ග ඥානයක් පහළ කරගන්න. අනේ මාර්ග ඥානයේදී ඇතිවන සම්‍යක් දෘෂ්ටිය තමයි මාර්ග සම්‍යක් දෘෂ්ටිය කියලා කියන්නේ. මේ විදියට දල වශයෙන් කම්මස්සකතා සම්‍යක් දෘෂ්ටි විදර්ශනා සම්‍යක් දෘෂ්ටි මාර්ග සම්‍යක් දෘෂ්ටි කියලා සම්‍යක් දෘෂ්ටිය තුන් ආකාරයක්. දැන් මෙතන සම්‍යක් දෘෂ්ටිය ගැන තමයි මුලින්ම දේශනා කළේ. තව ඉදිරියට සම්‍යක් සංකල්ප ආදී අනෙක් ආර්ය මාර්ගාංග හත ගැනත් මේ විදියටම දේශනා කළා. මේ ආර්ය මාර්ගය ගැන සලකල බැලුවත් මේ දේශනා කළ කාරණා ගැන සලකල බැලුවත් මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් බාහිරව අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ධර්මාබෝධයක් නැහැ. මේ සම්‍යක් දෘෂ්ටිය ආදී ආංග ගන්නකොට ඒ හැමතැනම චතුරාර්ය සත්‍ය ධර්මයන්ට තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා ඒ ගැනත් කෙටි හැඳින්වීමක් කරන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දැනුම් සම්භාරයේ ලැබෙන අවස්ථා හතරක් තියෙනවා. මුලින්ම ශ්‍රුතමය ඥානය කියලා. ශ්‍රුතමය ඥානය කියන්නේ විස්තර වශයෙන් හෝ සැකවින් හෝ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අහලා පොතපත බලලා ඒ පිළිබඳව දැනගන්න අවබෝධය. ශ්‍රවණය කිරීම වශයෙන් පොත්පත් බැලීම වශයෙන් ලබා ගන්නා දැනුමට කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව ශ්‍රුතමය ඥානය කියලා. ඊළඟට එහෙම චතුරාර්ය සත්‍ය පිළිබඳව තේරුම් අරගෙන එහෙම වෙන්වෙන් වශයෙන් තේරුම් ගන්නවා. වෙන්ම ධර්ම වශයෙන් ලක්ෂණ වශයෙන් පරීක්ෂා කර බලමින් තේරුම් ගන්නවා. දුක කියන්නේ මේකයි සමුදය කියන්නේ මේකයි මේ විදිහට වෙනම තේරුම් ගන්නවා. එහෙම තේරුම් ගන්න එකට කියනවා වවත්තාන ඥානය කියලා. දෙවෙනි අවස්ථාව. එහෙම තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය වෙන්කොට අරන් සමුදය නිරෝධ මාර්ග කියන මේ සත්‍ය තුන අයින් කරන එක අයින් කරලා හිටන් දුක්ඛ සත්‍ය අරගන්න. මේ සේරම වැඩ ටික තියෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව තමයි. ඒ දුක්ඛ සත්‍ය කියනකොට පංච උපාදානස්කන්ධයකට ඇතුළත් වෙනවා. ඒ දුක්ඛ සත්‍ය අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයට නඟනවා. ගෝත්‍ර භූ ඥානයතෙක් සම්මර්ෂණය කරනවා. සිතින් අල්ලාගෙන අතින් පිරිමැදලා වගේ හොඳට සිත අල්ලාගෙන මෙනෙහි කරනවා අනිත්‍ය ආදී වශයෙන්. එහෙම මෙනෙහි කරන එකට කියනවා සම්මර්ෂණ ඥානය කියලා. ඒ තුන්වෙනි එක. චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව. එහෙම සම්මර්ෂණය කළා ලෝකෝත්තර මාර්ග අවස්ථාවේදී පරිඥාභි සමේ වශයෙන් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න. මේ අවබෝධය චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳවයි. දුක්ඛ සත්‍ය පරිඥාත කරන්නට ඕන. පරිඥාත කරනවා කියන්නේ පිරිසිඳ දැනගන්නවා කියන එක. අතට ගත්තු දෙයක් වගේම පිරිසිඳ දැනගන්නවා. ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා කියලා පරිඥා තුනක් තියෙනවා. ඒ ධර්මයන්ගේ පුජ්ජලික ලක්ෂණ අවබෝධ කරගන්න අවස්ථාව ඥාත පරිඥා. වේදනාවේ විඳීම් ලක්ෂණය, සංඥාවේ හඳුන ගැනීම් ලක්ෂණය, සංස්කාරයන්ගේ රැස්කිරීම් ලක්ෂණය, විඥානයේ අරමුණු දැන ගැනීම ලක්ෂණය, රූපයේ කැඩෙන බිඳෙන ලක්ෂණය, මේ විදිහට මේ ලක්ෂණ වටා ගන්නවා. ඒකට කියනවා ඥාත පරිඥා කියලා. ඊළඟට පොදු ලක්ෂණ වටා ගන්නවා. මේ හැම දෙයකටම තියෙනවා පොදු ලක්ෂණ. ඔය හැම දෙයක්ම අනිත්‍ය ලක්ෂණයෙන් යුක්තයි, දුක්ඛ ලක්ෂණයෙන් යුක්තයි. ඒ විදිහට නාම රූප ධර්මයන්ගේ පංච උපාදානස්කන්ධේ පොදු ලක්ෂණ වටා ගන්න එකට කියනවා තීරණ පරිඥා කියලා. ඊළඟට එහෙම අනිත්‍ය ආදී වශයෙන් තේරුම් අරගෙන ඒ පිළිබඳව තිබෙන්නා වූ චන්දරාගේ ආශාව ඔක්කොම දුරු කළා දානවා. ඒ අවස්ථාවට කියනවා පහාන පරිඥා. මේ දුක්ඛ සත්‍ය ඥාත පරිඥා, තීරණ පරිඥා, පහන පරිඥා කියන ත්‍රිවිධ ආකාරයකින් අවබෝධ කරගන්න. ඒ වගේම දුක්ඛ සත්‍ය පරිඥාභි සමේ වශයෙන් අවබෝධ කරනම සමුදය සත්‍ය පහනාභි සමේ වශයෙන් අවබෝධ කරනම නිරෝධ සත්‍ය සච්චිකිරියාභි සමේ වශයෙන් අවබෝධ කරනවා. මාර්ග සත්‍ය භාවනාභි සමේ වශයෙන් අවබෝධ කරනවා. මේ විදියට චතුරාර්ය සත්‍ය තමයි මේ හැමතැනම සම්බන්ධ වෙන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයත් මෙතෙන්දී ලැබෙනවා. කලින් කියන්නට යෙදුණා මේ සම්‍යක් දෘෂ්ටියේ පමණක් නෙවෙයි, මෙතන තම මේ අනිකුත් සම්‍යක් සංකල්ප ආදී අනික් අංග හත පිළිබඳවත් මේ දේශනාවේ තියෙනවා. අපි මාතෘකා වශයෙන් තබා ගත්තේ මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව පමණක්. ඒ සම්‍යක් දෘෂ්ටි ආදී මාර්ගාංග 8 එකට හිතලා තමයි කෙලෙස් ප්‍රහාණය කරන්නේ. ඒකට කියනවා ඒක ක්ෂණිකව පහළ වෙනවා කියලා. වරින් වරත් පහළ වෙනවා. ඒකට කියනවා නානා ක්ෂණිකව පහළ වෙනවා කියලා. ඒ නානා ක්ෂණිකව පහළ වුණාට කෙලෙස් නැසෙන්නේ නැහැ. ඒකක්ෂණිකවම පහළ වෙන්නට ඕන. මේ හැම මාර්ගාංගයක්ම කෘත්‍ය තුනක් කරනවා. හැම එකකින්ම වැඩ තුනක් කරනවා. කොහොමද? අපි එක කලින් උපමාවකින් තේරුම් ගමු. දැන් උදේට ඉරුපායනකොට මොකද වෙන්නේ? පළින්ම අන්ධකාරයේ අඳුර දුර වෙලා යනවා. ඒ හිරුදාම නිසා ඇතිවෙන එක ක්‍රියාවක් කෘත්‍යයක් තමයි. අඳුර දුර වෙලා යන්නේ. ඊළඟට මේ ආලෝකේ පැතිරෙනවා. හිරුදා වෙනකොට ආලෝකේ පැතිරෙනවා. ඒ හිරුදාම නිසා ඇතිවෙන දෙවෙනි කෘත්‍යය. තුන්වෙනි එක තමයි ඒ ආලෝකයේ පැතිරෙන ප්‍රදේශවල තියෙන දේවල් නිවැරදිව දැర్శනවා. මෙන්න මේ කෘත්‍ය තුනක් සිදු වෙනවා හිරු නැගෙන. ඒ වගේ මේ ආර්ය මාර්ගයේ ඒ අංගලින් හැම එකකින්ම කෘත්‍ය තුනක් සිද්ධ කරනවා. කොහොමද? මුලින්ම සම්‍යක් දෘෂ්ටිය අර හිරු නැගෙනකොට අඳුර දුර වෙනා යන්න වගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කළා. ඔය සම්‍යක් දෘෂ්ටියෙන් කරන එක කෘත්‍යයක් තමයි මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කිරීම. දෙවෙනි එක තමයි සම්ප්‍රයුක්ත ධර්මයක්, තමා සමග යෙදිච්ච ධර්ම නිවැරදිව දැක ගන්න. තුන්වෙනි එක නිවන අරමුණු කරන. මේ හැම මාර්ගාංගයක්ම නිවන අරමුණු කරන. මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. තමා සමග යෙදිච්ච එකට යෙදිච්ච ධර්ම නිවැරදිව තේරුම් ගන්නවා. නිවන අරමුණු කරනවා. ඊළඟට සම්‍යක් සංකල්පනාව. සම්මා අභිනිරෝපණ ලක්ෂණ කියලා තියෙන්නේ එතෙන්දෙත් මිත්‍යා සංකල්ප සේරම අයින් කරනවා. ඒ සංකල්පයන් ප්‍රහාණය කරනවා. නෙක්ඛම්ම සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කියලා එක හොඳ පැත්ත. ඒකේ වැරදි පැත්ත ඔක්කොම ප්‍රහාණය කරන මිත්‍යා සංකල්පය. ඊළඟට සම්ප්‍රයුක්ත ධර්මයන් අරමුණට නංවන ස්වභාවය තමයි සම්‍යක් සංකල්පය කියන්නේ. තුන්වෙනි එක නිවන අරමුණු කරනවා. මේ විදිහට කාරණා තුනක් කෘත්‍ය තුනක් කරනවා සම්‍යක් සංකල්පනාව. සම්මා වාචා, සම්මා පරිග්‍රහණ ලක්ෂණ කියලා තියෙනවා. මුසාවාදාදී මේ වාග් දුච්චරිත හතරම ප්‍රහාණය කරනවා. සම්මයක් වාචාවට බොරු කීමාදී මේ වැරදි හතරම ඒ නිසා පහළ වෙන කෙලෙස් ප්‍රහාණය කරනවා. සම්ප්‍රයුක්ත ධර්ම මනාකොට අල්ලා ගන්න අයෙක් බැඳෙනවා. ඉතින් දැන් හොඳ මිහිරි ශාන්ත වචන තියෙනකොට අයෙක් බැඳෙනවනේ. ඒ වගේ මේ සම්ප්‍රයුක්ත ධර්ම මනාකොට අල්ලා ගැනීම ලක්ෂණයක් තියෙනවා මේ සම්මා වාචාවට. ඊළඟට නිවන අරමුණු කරනවා. කෘත්‍ය තුනක් සිද්ධ කරනම සම්මා වාචා කියන මේ අංගය. ඊළඟට සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත කියන මේ අංගය මිත්‍යා කම්මන්ත ඔක්කොම දුරු කරනවා ඒවත් එක්ක ඇති වෙන කෙලෙස්. මිත්‍යා කර්මාන්තත් සමග යෙදෙන සේරම කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරනවා. සම්මා සමුත්ථාන ලක්ෂණ කියලා කියන්නේ ඊළඟට සම්ප්‍රයුක්ත ධර්මයන් මනාකොට නඟා සිටිනවා. සමුත්ථාන කියන්නේ නඟා සිටවන. ප්‍රාණඝාත ආදී අකුසලයන්ගෙන් වෙන් වුණාම නඟා සිටීමක් නැගී සිටීමක් සිදු වෙනවා. සම්මා කම්මන්තය එතකොට මිත්‍යා කර්මාන්ත ආදී ඔක්කොම දුරු කරනවා. ඒ කෙලෙස් සේරම සම්ප්‍රයුක්ත ධර්මයන් මනාකට නඟා සිටිනවා. නිවන අරමුණු කරන සම්මා ආජීව මිත්‍යා ආජීවේ නිසා යම්තරම් කෙලෙස් පහළ වෙනවා නම් ඒ සේරම ප්‍රහාණය කරනවා. සම්මා වෝදාන ලක්ෂණ කියලා තියෙන සම්ප්‍රයුක්ත ධර්ම හොඳට පවිත්‍ර කරනවා. දැන් පිරිසිදු ජීවිතය කියන්නේ ඒ පවිත්‍ර වෙන. තුන්වෙනි එක තමයි නිවන අරමුණු කිරීම. මිත්‍යා ආජීව සමගය දිච්ච සේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. ඊළඟට තමා සමගය දිච්ච ධර්ම පවිත්‍ර කරනවා. නිවන ආරමුණු කරනවා. සම්මා වායාම පග්ගහන ලක්ෂණ කියලා තියෙන්නේ මිත්‍යා ව්‍යායාමයේ සමගය දෙන කෙලෙස් ඔක්කොම දුරු කරනවා. වෙන වෙන මිත්‍යා මාර්ගවලින් විමුක්තිය ලබන්නට පුළුවන් කියන ඒ වැරදි කල්පනාවල් ඔක්කොම ව්‍යායාම ප්‍රහාණය කරනවා. ඊළඟට කුසීතකමත් ප්‍රහාණය කරනවා. නිවන අරමුණු කරනවා. ඒ සම්මයක් ව්‍යායාමයේ ලක්ෂණ තුන. සම්මා සති සම්මා උපට්ඨාන ලක්ෂණ කියලා තියෙන්නේ මිත්‍යා සතිය සමග යෙදෙන කෙලෙස් ඔක්කොම දුරලනවා. මිත්‍යා සති කියලා 아무තු ධර්මයක් නැහැ. සිහිය නැතිකමම තමයි මිත්‍යා සතිය කියන්නේ. ඒ නිසා පහළ වෙන සේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. සිත මනාකට අරමුණේ පිහිටවනවා. අරමුණේ පිහිටවනවා මනාකට සිත නිවන අරමුණු කරනවා. සම්මා සතියත් කෘත්‍ය තුනක් කරනවා. ඊළඟට සම්මා සමාධි සම්මා සමාධාන ලක්ෂණ කියලා තියෙන්නේ මිත්‍යා සමාධිය සමග යෙදෙන සේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. වැරදි සමාධිය තියෙනම නිවනට නොපමුණුවන ඒව මිත්‍යා සමාධිය මිත්‍යා සමාධියත් එක්ක යෙදුන සේරම කෙලෙස් ප්‍රහාණය කරනවා. උද්දච්චයත් ප්‍රහාණය කරනවා. නිවන අරමුණු කරනවා. මේ විදියට සම්මයක් සමාධියත් කෘත්‍ය තුනක් කරනවා. මේ ආර්ය මාර්ග අටම මාර්ගාංග අටම එක එක කෘත්‍ය කිරීමෙන් තමයි ওই විදියට මේ කෙලෙස් ප්‍රහාණය වෙන්නේ. ඊළඟට සකදාගාමි මග්ගක්ඛනේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි කියලා ඒ විස්තරේ තියෙනවා. අර මුලින් කිව්වා වගේ ඒ සකරදාගාමි මාර්ගක්ෂණයෙහි සම්මයක් දෘෂ්ටියාදී මේ අංග ටික යෙදිලා ඕලාරික කාමරාග සංයෝජනා පටික සංයෝජනා ඕලාරික කාමරාගානුසයා ඕලාරික පටිකානුසයා බුත්තා මේ අවස්ථාවේදී ප්‍රහාණය වෙන කෙලෙස් ගැන තමයි විස්තරේ වදාළේ. අපිට අපි පරිහරණය කර නිතර කියන පළපුරුදු හැටියට කාමරාග ව්‍යාපාද කියන මේ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනවා නෙමෙයි. සකෘදාගාමි මාර්ග අවස්ථාවේහි කාමරාග ව්‍යාපාද දෙකේ ප්‍රබල හරිය ප්‍රහාණය කරනවා. ඕලාරික කාමරාග සංයෝජන පටික සංයෝජන කියල වදාලේක. ඒක ගොරෝසුහරය ප්‍රහාණයක. සක දාගාමි කියන්න එක වරක් පමණක් කාමලෝකයට එනවා කියන තේරුම්. කට එකවාරයක් කාමලෝකයට එන්නේ එතනින් එහාට ආයි කොහෙවත් යන්නේ නැහැ. අර විදිහටම මේ මිත්‍යා දෘෂ්ටියත් ප්‍රහාණය කරනවා මේ මාර්ග අවස්ථාවේදී. ඒ මිත්‍යා දෘෂ්ටි ආදී ඒවත් එක්ක යෙදුන කෙලෙසුත් ප්‍රහාණය කරනවා. ඉස්තන්දයන්ගෙනුත් නැගී සිටිනවා. මුලදී මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වුණා. නමුත් බොහෝ තැන්වල වගේ තියෙනවා දේශනා ප්‍රහාණය වෙච්ච එකත් නැවත දේශනාවට ඇතුළත් වෙනවා. දල වශයෙන් කාමරාග ව්‍යාපාද කියන මේ දෙකේ ගොරෝසු හරි ඔක්කොම සකෘදාගාමි මාර්ග ඥානයෙන් තමයි ප්‍රහාණය වෙන්නේ. එතකොට අර කලින් කිව්වා වගේම මේ කෙලසුන්ගෙනුත් නැගී සිටිනම ස්කන්ධයන්ගෙනුත් නැගී සිටිනවා. ඒ සකරදාගාමි පුජ්‍යල එක වාරයක් පමණයි කාමලෝකෙට එන්නේ. එතනින් එහාට යම්තරම් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා නම් විපාක වශයෙන්. ඒව ඔක්කොම ප්‍රහාණය වෙනවා මේ මාර්ග ඥානය. අර මුලින්ම කියා දුන්න උපමාව. අඹගහ සම්පූර්ණයෙන් කපල කොටල වේලල පුළුස්සල දැම්මහම ඒ අඹගහෙන් ඉදිරියට හැදෙන්න තියෙන සේරම ඵල විනාශ කළාද? ඒ වගේ මතු අනාගතයේදී පහළ වෙන පංච උපාදානස්කන්ධ ඒවට හේතු වන කෙලෙස් ප්‍රහාණය කළාම ඒ මතු ඇති වෙන පංච උපාදානස්කන්ධ නාම රූප ධර්ම ප්‍රහාණය කළා. ඒ නිසා මේ සකෘදාගාමි මාර්ග අවස්ථාවේදී කාමරාග ව්‍යාපාද දෙකේ ගොරෝසු හරිය ප්‍රහාණය කළා. මේ සංයෝජන ධර්ම වශයෙන් බලනකොට මේ කාමරාග ව්‍යාපාද දෙක තමයි ඊටාම බලවත්. ඒ මොකද අපි බොහෝ කාලයක් මේ සසර ඉඳලා තියෙන්නේ කාම ලෝකෙ තමයි. රූපාරූප ලෝක බ්‍රහ්මලෝක වලට යනවා නම් බොහොම කලාතුරකින් වැඩියම වාසය කරන්නේ කාම ලෝකේ. ඒ නිසා මේ කාම ලෝකයේ තියෙන බැඳීම ඉතාම තදයි. එක මාර්ග ඥානයකින්වත් බැහැ ඒක ප්‍රහාණය කරන්න. කාම රාග ව්‍යාපාද දෙක මාර්ග ඥාන දෙකකින් ඕන ප්‍රහාණය කරන්න. එතකොට මේක තේරුම් ගන්නට පුළුවන් කොයිතරම් බලවත් එකක්ද කියලා. ඊළඟට අනාගාමි මග්ගක්ඛණේ දස්සනට්ඨේන සම්මාදිට්ඨි අර විදිහට සම්මයක් දෘෂ්ටියේ පමණක් නෙමේ කලින් විස්තර කළ සම්මයක් සංකල්පාදී මේ අංග අට ඒ ධර්මයන්ට විරුද්ධ ධර්මයන්ගෙන් නැගී සිටින ප්‍රහාණය කර ඒ කෙලෙස් සේරම ප්‍රහාණය කළා දාන. ද කලින් කිව්වා වගේම ස්කන්ධයන්ගෙනුත් නැගී සිටිනවා. මොනවාද මෙතෙන්ද ප්‍රහාණය වෙන්නේ? අනුසහගතා කාමරාග සංයෝජනා පටික සංයෝජනා අනුසහගතා කාමරාගානුසයා පටිකානුසයා බුද්ධා. එනං ගොඩක් කිව්වට අපි මේ දල වශයෙන් සලකන හැටියට ඊතා සියම් වූ කාමරාග ව්‍යාපාද කියන දෙක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කළා දානවා සෝවාන් මේ අනාගාමි මාර්ග ඥානය. සම්‍යක් දෘෂ්ටි ආදීමෙන් අංගාට එකති වෙලා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරලා දානවා. අර කලින් කිව්වා වගේම මේ සම්‍යක් දෘෂ්ටි ආදී මා අංග 8කින් යුක්ත අනාගාමි මාර්ගයේ පහළ වුණහම මතු අනාගතයේ පහළ වෙන ස්කන්ධ පරම්පරාවෙනුත් නැගී සිටියද දැන් අනාගාමි පුජ්‍යලයා නැවත වාරයක් කොහොමටවත් මේ කාම ලෝකයට පැමිණෙන්නේ නැහැ. අනාගාමි කියන්නේ ඒකයි. අනාගාමි වුණහම අවිහ අතප්ප සුදත්ත සුදත්ති අකනිත්ත කියන මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ආයි මෙහෙ එන්නේ නැහැ. එතකොට එකවරක් ඉපදීමට එහා යම්තරං පංච උපාදානස්කන්ධ පහළ වෙනමනම් අනාගාමි මාර්ග ඥානයෙන් ඒ සේරම පංච උපාදානස්කන්ධ ප්‍රහාණය කළා. ඔක්කොම ප්‍රහාණය කළා. කලින් උපමාවෙන් පෙන්න දුන්න වගේ අනාගාමි මාර්ග ඥානයේ පහළ නූනනම් අනාගතයේ තව වාර ගණන් මේ භවයේ ඉපදෙමින් විපාක පංච උපාදානස්කන්ධ පහළ වෙන්න තිබුණා. අර අඹ ගහ කපල වේලල පුරුස්සල දැම්මට පස්සේ අඹ ගහේ ඵල දරන්නේ නැතුව වගේ මේ මතු අනාගතයේදී පහළ වෙන පංච උපාදානස්කන්ධ නාම රූප ධර්මයන්ට පදනම වූ කෙලෙස් ප්‍රහාණය කිරීමෙන් ඒ අනාගතයේදී පහළ වෙන පංච උපාදානස්කන්ධත් ඔක්කොම ප්‍රහාණය කළා බෙන. මේ විදිහට අනාගාමි මාර්ග ඥානේන තේ සම්‍යක් දෘෂ්ටි ආදී අංගාට එකති වෙලා කාමරාග ව්‍යාපාද කියන මේ දෙක සම්පූර්ණයෙන් ප්‍රහාණය කිරීමෙන් එකවරක් ඉපදීමට එහා පැත්තේ යම්තරම් පංච උපාදානස්කන්ධ පහළ වෙනවා නම් ඒ සේරම ප්‍රහාණය කළා වෙනවා. ඊළඟට අනාගා අරහත් මග්ගක්කණ දස්සනට්ඨේන සම්මාදිට්ඨි අර විදියටමයි විස්තරේ. රූපරාගා අරූපරාගා මානා උද්දච්චා අවිජ්ජාය මානානුසයා කාමරාගානුසයා පටිගානුසයා බුද්ධාති. ඒ ප්‍රහාණය කරන කොටස අපට පුරුදු හැටියට රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන මේ සංයෝජන පහම සම්පූර්ණයෙන් ප්‍රහාණය කරනම රහත් මාර්ග ඥානය. එතකොට රහත් බවට පත් වෙන පුජ්‍යලයා එකම වරක්වත් නැවත මේ භවයේ උපදින්නේ නැහැ. ඒ පුජ්‍යලයාට නැවත නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ නැහැ. අතීතේ කර්ම බලයෙන් හටගත් පංච උපාදානස්කන්ධයේ තිබිනාතුරු ජීවත් වෙලා පිරිනිවන් පානම එතනින් එහාට නැවතත් පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ නැහැ. එතනින්ම අවසන් වෙලා යනවා. මෙන්න මේ විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥාන හතරේදී මාර විදිහට කෙලෙසුන්ගෙන් නැගී සිටීම නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධයන් ප්‍රහාණය කිරීම පිළිබඳව දේශනා කළා.
සමාදහිත්තායතාචේ විපත්තති විපස්සමානෝ තථාචේ සමාදහේ විපස්සනාච සමථෝ තදා අහෝ සමානභාගා
යුගනද්ධාවත්තරේ. මේ ගාථාවෙන් භාවනා මාර්ගය පිළිබඳව තමයි විස්තර වෙන්නේ. සමාදහිත්වා යථාචේ විපස්සති, විපස්සමානෝ තථාචේ සමාදහි, විපස්සනාච සමතෝ තදා අහු සමානභාගා යුගනද්ධා මත්තරේ. මේක තේරුම අපි ඩිංගක් ටික ටික බලමු. සමාදහිත්වා යථාචේ විපස්සති. අප්පනූපචාර කණික සමාධේනං අඤ්ඤතරේන පඨමං චිත්ත සමාධානං කත්තා පච්ඡා යථාචේ විපස්සති. අටුවා එහෙම විස්තර කරලා තියෙන අර්පණා උපචාර ක්ෂණික සමාධි කියන මෙන්න මේ සමාධි අතුරෙන් එක්තරා සමාධියකින් සිත තැම්පත් කරගෙන පසුව විදර්ශනා භාවනා කරයි කියන තේරුමයි සමාදහිත්වා යථාචේ විපස්සති කියන්නේ. කලින් අර්පණා ආදී සමාධියක් උපදවාගෙන ඒක පදනම් කරගෙන පසුව විදර්ශනා භාවනාවට නඟනවා කියන එක. මේ විදර්ශනාව කියන එක ටිකක් රළු එකක්. සමතේ කියන එක බොහොම ශාන්ත එකක්. සිනිද භූතයි. එතකොට මේ විදර්ශනාව රළුයි අපහසුයි, සමාධිය ලේසියි, සිනිඳුයි සුවදායකයි. විදර්ශනාව ආස්වාද අඩුයි, සමාධිය හොඳට ආස්වාද සහිතයි. ඒ රළු ගතියෙන් යුක්ත, ලෝක ගතියෙන් යුක්ත විදර්ශනා සිත නැවත ඒක ආස්වාද පැත්තට හරවන්න විදර්ශනා කරමින් නැවතත් ඊට පසුව සමාධිය වඩනවා කියන තේරුම. විපස්සමානව තථාචේ සමාධයි කියන. පසුව සමාධිය වඩන. විදර්ශනා භාවනා කරගෙන යනකොට අපහසුතාවයක් ඇති වුණා නම් ඒ විදර්ශනාව නවත්තලා සමාධිය පැත්තට බැහැලා ඒ සමාධිය වැඩි දියුණු කරලා හිතන් නැවතත් විදර්ශනාවට බහිනවා. ඒක නවත්තනව නෙමෙයි. අපහසු වෙලාවට සමාධිය බැහැලා හිතේ සංසිඳීම ශාන්ත බව ඇති කරගෙන නැවතත් විදර්ශනාමට බහිනවා. ඉස්සර ඇත අතීතයේ යුද පිටිවල ආරක්ෂක කුටියක් හදනවා. යුද බිමේ ආරක්ෂක කුටියක්. ඒකට ඊතලාදී කිසිමක් වදින්නේ නැහැ. ඒක ඇතුළට වුණහම ආරක්ෂා සහිතයි. මින් යුද බිමේ ඒ යුද සෙබළුන්ට බටයන්ට බඩගිනි වුණා නම් කඩු ආදිය හෝ නැති වුණා නම් කැඩුනා නම් තුවාල ආරවමිය වුණා නම් මොකද කරන්නේ මේ ආරක්ෂා කුටියට එන්නේ? ඇවිල්ලා බඩගිනි නම් කාලා බීලා ඒ ආයුධ කැඩිලා නම් ඒවට අලුතෙන් ආයුධ අරගෙන තුවාල වෙලා නම් ඒවට බේත්හෙත් කරගෙන නැවත යුද බිමට ගිහින් සටන් කරනවා. ඒ ආරක්ෂක කුටියක් වගේ තමයි මේ සමාධිය කියන්නේ. විදර්ශනා භාවනා කරගෙන යනකොට අපහසුකම් ආවහම ශරීරයට සුවයක් නැහැ. ඒ වෙලාවට නිරාස්වාද ගතිය. එතකොට මොකද කරන්නේ? අර යුද බටේ ආරක්ෂා කුටියට යන්න වගේ තමන් උපදවාගෙන තියෙන සමාධියට සමවදිනවා. ඒ සමාධියෙන් ටික වෙලාවක් හිටියාම හිත සංසිඳෙනවා, ශාන්ත බවට පත් වෙනවා. ඊට පස්සේ ආයු විදර්ශනාවට බහිනවා. අර සෙබළු ආරක්ෂක කුටියට ඇවිල්ලා කාලබීලා ගිහින් නැවත සටන් කරන්න වගේ මේ යෝගාවචරයත් ඒ ලෝක භූත වූ නන්නං සලුගතියෙන් යුක්ත නිරාස්වාද ගතියෙන් යුක්ත විදර්ශනා භාවනා මාර්ගයේ යනකොට ඒකේ අපහසුකම් අපහසුතා ආවහම ඉක්මනට කරන්නේ මොකද? විදර්ශනා කිරීම නවත්තලා දාලා සමාධියට සමවදින. එතකොට හිතේ සංසිඳීම සැනසෙල්ල ඇති වෙනවා, ආශාද බව ඇති වෙනවා. එහෙම ටිකක් වෙලා ඉඳලා ආයේ විදර්ශනාවට යනවා. මෙතනත් මේ විපස්සමානෝ තථාතේ සමාධයය කියලා වදාළේ ඒකයි. විපස්සනාච සමතව තදාගම්. මේ සමත විපස්සනා කියන දෙක සමතාවයෙම යන්නට වෙන සමාන භාගා යුගනද්ධා වත්තරි. මේ දෙන්න එක සමාන භාවයෙන්ම යන්න. එක වියේ බැඳී ගොංයුවලක් වගේ සමතයත් විදර්ශනාවත් සමතාවේ යන්නට. විපස්සනාච සමතෝ තදාහෝ කියලා මේ වදාළේකයි. එතකොට විදර්ශනාවක් තියෙනවා, සමාධියක් තියෙනවා. සමතේ පස්සනා දෙකම එතන පිළිතරයි. සමාන භාගා යුගනද්ධා වත්තරි. යුගනද්ධවතිය. යුගනද්ධ කියන්නේ මේ එක වියේ බැඳි ගොන් යුවලක් වගේ සමාධි විදර්ශනා දෙක හොඳට සමතාවේ පිහිටනවා, පවතිනවා කියන එක. ආර්ය මාර්ගයේ පහළ වෙන්නට නම් මේ සමාධි විදර්ශනා යුගනද්ධ බව දෙකේ සමතාවේ සමබරතාවේ අවශ්‍යයි. සමාධියත් විදර්ශනාවත් එහෙම වඩාගෙන දියුණු කරගෙන ගිහිල්ලා තමයි සමාධි විදර්ශනා දෙක හොඳට සකස් වෙනහමයි ආර්ය මාර්ගයක් පහළ වෙන්නේ. ඒක තමයි මේ ගාථාවෙන් දේශනා කර වදාළ. දැන් මෙතෙක් මේ දේශනාවේ කොටසෙන් කොටස විස්තර කළා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මේ මාර්ග සතරදිම කෙලෙස් ප්‍රහාණය වෙන හැටි ඒ ආකාරයෙන් විස්තර කර දෙන්නට යෙදේ. විශේෂයෙන් මේ හැමතැනම චතුරාර්ය සත්‍ය ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් ක්‍රියාත්මක වෙන නිසා තමයි මේ ආර්ය මාර්ගය කියන එක හිතේ පහළ වෙන්නේ. ඒ සම්මයක් දෘෂ්ටියාදී මාර්ග අංග පහළ වෙනකොට ඒ මාර්ගාංග ඒ කෘත්‍ය කිරීමෙන් ඒවට විරුද්ධ ධර්මයන් දුරලනම නිවන අරමුණු කරනවා. ඒ විදිහට තමයි මෙතෙක් කියන ලද මේ කාරණා ටික ඒවා විස්තර කරන්නට යෙදුවේ. ඒ හැම මාර්ග ඥානයකදීම දේශනා කළා සියලු නිමිතිවලුනුත් මෙදෙනවා, මේ කෙලසින්ගෙනුත් මෙදෙනවා, ස්කන්ධයන්ගෙනුත් මෙදෙනවා කියලා. ස්කන්ධයන් ප්‍රහාණය කරනවා කියලා මුලින් මේ ගැන විස්තර කළා. ස්කන්ධයන් ප්‍රහාණය වෙන ආකාරය දැන් සෝවාන් මාර්ග ඥානයක් පහළ වුණහම අන්තිම වශයෙන් කාමලෝකයේ ජාති හතකින් එහා පැත්තේ යම් තරං නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධ පහළ වෙනමනම් ඒ සේරම ප්‍රහාණය වුණා. එහෙම දැන් තියෙන ඒවා නෙමේ මතුවට පහළ වෙන ඒවා. අර අඹ ගහ කපල පුරුස්සල දැමීමෙන් අඹ ගහෙන් මතු ඇතිවෙන්නට තියෙන ඵල ඔක්කොම නැති කළා වෙනවා. එතකොට සෝවාන් මාර්ග ඥානෙ උපදවාගත්තේ නැතිනම් දිගටම පංච උපාදානස්කන්ධ නාම රූප ධර්ම පහළ වෙන එක උපදවා ගැනීම නිසා ජාති හතකට සීමා වෙලා එතනින් එහාට තියෙන ඒවා සේරම ප්‍රහාණය කළා. ඊළඟට සකෘදාගාමි මාර්ග ඥානය පහළ වුණාම එක වරක් පමණක් කාම ලෝකෙට එනවා. එක ජාතියකට පමණයි එතෙන්දී නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධ ඉතිරි වෙන්නේ. එතනින් එහාට පහළ වෙනවා නම් යම්තරම් නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධේ ඔක්කොම ප්‍රහාණය කළා. ඊළඟට අනාගාමි මාර්ග ඥානෙ උපදවාගත්තේ නැතිනම් තව ඉදිරියට මේ භවයේ යන්නට සිද්ධ වෙනවා. අනාගාමි මාර්ග ඥානෙ පහළ කර ගැනීම නිසා ඒ අනාගාමි පුජ්‍යල එක වරක් පමණයි උත්පත්ති ලැබන්නේ ඒත් බ්‍රහ්මලෝක. එතනින් එහාට යම්තරම් නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධ පහළ වෙනම නම් ඒ ඔක්කොම ප්‍රහාණය කරලා දැම්මා. ඊළඟට රහත් පුජ්‍යලය රහත් මාර්ග ඥානෙ පහළ කරගත්තේ නැතිනම් අනාගතයේදී අප්‍රමාණ පංච උපාදානස්කන්ධ නාම රූප ධර්මයන් පහළ වෙන්නට තිබුණා. ඒ අනාගාමි මාර්ග ඥානෙ පහළ කර ගැනීම නිසා අනාගතයේදී ඇතිවෙන්න තියෙන විපාක නාම රූප පංච උපාදානස්කන්ධ සේරම ප්‍රහාණය කළා වෙනවා. මේ විදිහට තමයි අර ස්කන්ධයන්ගෙන් නැගී සිටිනවා කියලා දේශනා කළේ. මේ විදිහට ඒ මාර්ග ඥානවලින් ඒ ප්‍රමාණයෙන් ක්ලේශ ප්‍රහාණය කරනවා. ස්කන්ධයන්ගෙන් නැගී හිටිනා මේ හැමතැනම සම්්‍යග්ගත්‍ය ආදී මාර්ගාංග ක්‍රියාත්මක වෙනවා යටම ඊළඟට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ අංගات හැමතැනම ක්‍රියාත්මක වෙනවා. පින්වත්නි මෙච්චර වෙලාවක් මේ මාත්‍රකාමට අනුව ධර්මදේශනා කරන්නට යෙදුණා. මේ මාත්‍රකාමට අනුව ඊටාම වැදගත් කාරණා රාශියක් මේ පින්වතුන්ට දැනගන්නට ලැබුණා. සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ග ඥාන පහළ වීමෙන් ඒ ආකාරයෙන් කෙලෙස් ප්‍රහාණය වෙන හැටි ඒ වගේම ඒ මාර්ග ඥාන පහළ වීමෙන් මතු අනාගතයේදී පහළ වෙන්නට තියෙන නාම රූප ධර්මයන් පංච උපාදානස්කන්ධයන් ප්‍රහාණය වෙන හැටි මේ ආදි විස්තරයක් කියලා දෙනවා. ඉතින් මේ හැම එකටම ප්‍රධාන වෙන්නේ ප්‍රායෝගික වශයෙන් භාවනා ප්‍රතිපත්ති මාර්ගය. ඒ මාර්ගයේ ගමන් කළාම තමයි මේ කියන කාරණා අපට සම්පූර්ණ කරගන්න පුළුවන්. සප්තවිසුද්ධි ක්‍රමයට හෝ සීල සමාධි ප්‍රඥා පිළිවෙලට හෝ ඒ කැමති ආකාරයකින් යන්නට පුළුවන්. අපි එහෙම කටයුතු කරනකොට ඔය සම්්‍යග්ගට්ඨිය ආදී මාර්ගාංග වෙන වෙනම පහළ වෙනවා. ඒවට කියන්නේ නානාක්ෂණිකව පහළ වෙනවා. එහෙම පහළ වෙලා යම් අවස්ථාවක යම් දවසක අවශ්‍ය කරන ශ්‍රද්ධාදී ගුණ එහෙම නැත්නම් සප්තිස් බෝධිපාක්ෂික ධර්මයන් හොඳ මට්ටමකට මේරීමටපත් වෙනවා. ඒ අවස්ථාවකදී තමයි මේ කියන ලද මාර්ග ඥාන පහළ වෙන්නේ. එමේ මාර්ග ඥාන පහළ වුණාම මෙතෙක් කියන ලද මේ ආනිසංස ලැබෙනම ඒ කෙලෙස් ප්‍රහාණය වෙනව ඒ වගේම සසර ගමන ඒ ආකාරයෙන් නවතිනව මතු අනාගතයේදී පහළ වෙන නාම රූප ධර්ම පංච උපාදානස්කන්ධ මේ ඔක්කොම ප්‍රහාණය කරගෙන දැන් ඉතින් මීට වැඩිය කාලය ගැනීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ හැම දිනම මේ අනුව හොඳට කල්පනාවට අරගෙන මේ භාවනා ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන ඒවා පිරුවහම තමයි Tamanටත් මේ කියන ආකාරයක යම් කිසි අවස්ථාවක මේ සංසාර ගමන නතර කර ගැනීමට පුළුවන්කම ඇති වෙන්නේ ඒ ගැන හැම දිනම කල්පනාවට ගන්නට ඕන මෙතෙක් වෙලා ධර්ම ශ්‍රෝණී කිරීම ආදී වශයෙන් සිද්ධ කළා වූ කුසල බලයේ හේතුවෙන් හැම දිනාට මේ තා ඉක්මනින් උතුම් අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා කියන කතුම තබාගන්න.